ගුණීය අපේ කර්මස්ථානාචාර්ය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු නේවාසික යෝගාවචර ස්වාමින් වහන්සේලාගෙන් নমස්කාර පෙරදරිව අවසරයි. කල්‍යාණ මිත්‍ර විදුර රණසිංහ මහත්මයා ඇතුළු පේවස් සමාදන් වෙ සිටින කල්‍යාණ මිත්‍ර පින්වත්නි, ජීවිතය සිත මත ක්‍රියාත්මක වෙන දෙයක්. මිනිසුන් ලෙස ඔබ අප කරන හැම කාර්යයක්ම සිත මුල් කරගෙනයි කරන්නේ. සිත තමා ප්‍රධානතම උපකරණය. කෙනෙකු ඉගෙන ගන්නේ මනස මෙහෙवला. මනස උපකාර කළේ නැත්නම් කිසිවක් ඉගෙන ගන්නට බැහැ. කොපමණ දක්ෂ ගුරුවරුන් කොපමණ සරල ඉගෙනවීම් ක්‍රම භාවිතා කළත් අපට කිසිවක්ම ඉගෙන ගන්නට බැහැ. අපේම සිත අපට උපකාර කළේ නැත්නම් අධ්‍යාපනයෙන් ඉහළට ජයගත් හැමදෙනාම තමන්ගේ සිත කළ උපකාරවල ප්‍රතිඵලයක් විදිහටයි ඒ අධ්‍යාපන සාමාර්ථ ලබාගෙන තිබෙන්නේ. කොපමණ දක්ෂ වෛද්‍යවරුන් ඊටාම ප්‍රතිඵලදායි ඖෂධ සහ ප්‍රතිකාල කළත් රෝගියෙකුට නිරෝගී වෙන්න බැහැ. ඒ රෝගියාගේ සිත නිරෝගී වෙන්නට උදව් කරන්නේ නැත්නම් කොපමණ වෙහෙස මහන්සියෙන් ව්‍යාපාර කරන්න හැදුවත් ඒ ව්‍යාපාර සාර්ථක වෙන්නේ ව්‍යාපාරිකයාගේ සිත ඒ ව්‍යාපාරයට සහයෝගය දැක්වේ නැත්නම්. සියලුම කාරණා සලකා බලා දහාට පොරොන්දවම ගලපා විවාහ වුණත් ඒ විවාහ ජීවිතය සාර්ථකව දීර්ඝ කාලයක් කරගෙන යන්නට බැහැ. දෙදෙනාගේ සිත් ඒ විවාහයට සහයෝගය දුන්නේ නැත්නම් සිත තමා සියල්ලම අපට කර දෙන්නේ. මේ සියල්ලම කරගන්නට සිතයි මුල් වෙන්නේ. සිත තමා අපට තිබෙන එකම උපකරණය. හරියට කෝකටත් තෛලේ වගේ. සිත නැත්නම් වෙන දෙයක් පාවිච්චි කරනවා කියලා කියන්න බෑ. සිත තමා එකම දේ. කල්‍යාණ මිත්‍රවරුනි, මේ සියල්ලටම අපි උදව් කරගන්නේ අපේ මානසික ශක්තිය. උපතින්ම අප හැමදෙනාම ගෙන එනවා කිසියම් මානසික ශක්තියක්. විශේෂයෙන් මනුෂ්‍යයන්සේ උපදින හැමදෙනාම අතිවිශාල මානසික ශක්තියක් සමගයි මේ මහපොළොවේ ජන්මලාභ ලැබන්නේ. එසේ මෙසේ ශක්තියකින් නෙවෙයි. හරියට විශාල මුදල් ප්‍රමාණයක් සමග කෙනෙක් රටකට යනවා වගේ. ණය වෙලා නෙමෙයි. සිඟාකන්න නෙමෙයි. සියලුම සාක්කු පිරීලා ඒ ගිය මොහොතේ සිට තමන්ට අවශ්‍ය අවශ්‍ය දේවල් මිලදී ගන්නටත් සේවා සපයා ගන්නත් ඒ තමන් සන්තකයේ තිබෙන මුදල් වියදම් කරනවා. ඒ වගේම තමා මනුෂ්‍යාත්ම භාවයක් ලබන ඔබ අප හැම දෙනාම පැමිණෙන්නේ අතිවිශාල මානසික ශක්තියක් සමග, මානසික පොහොසත්කමක් සමග. මිනිසෙකුසේ උපත ලබන කිසි කෙනෙකු දිලින්දෙකු නොවෙයි. දිලින්දෙකුට බැහැ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න. එය පොහොසත් කෙනෙකුට පමණක් කළ හැකි දෙයක්. එම නිසා ඔබ අප හැම දෙනාම උපතින්ම පොහොසත්. උපතින්ම දිලින්දන් නැහැ. උපන් මොහොතේ සිට අප කරන්නේ ඒ අප ගෙනා වත්කම් වැය කරනවා ජීවිතයේ කටයුතු වලට. මානසික ශක්තිය, ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න, හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, විවාහ වෙන්න, දූ දරුවන් හදන්න, දූ දරුවන්ට උගන්වන්න, සමාජ සේවය කරන්න, මේ හැම දෙයකටම අප යොදාගන්නේ අපේ මානසික ශක්තිය. උපතින් ගෙන මානසික වත් පොහසත්කම අප දන්නා සාමාන්‍ය කාරණයක් තමා වියදම් කරන්න වියදම් කරන්න ෂය වෙනවා. ඕනෑම දෙයක් වැය කරන්න වැය කරන්න ශූන්‍ය වෙනවා. එය භෞතික දෙයටත් පොදුයි, මානසික දෙයටත් පොදුයි. එම නිසා තමා අධ්‍යාපනයේට ලොකු කාලයක් කෙනෙක් කැප කළාම ඒ සාර්ථකත්වයට සම්පූර්ණ අවධානය යොමු කර ඉගෙන ගත්තාම ප්‍රතිඵල ලැබෙනවා. නමුත් ඉන් පස්සේ කිසිවක් කරන්නට බැහැ කියන මානසික වශයෙන් කුසීතකමකට එනවා. ශක්තියක් නැහැ. මොකද ඒ සියලුම ශක්තිය වැය කරලා. කෙනෙකුට පුළුවන් හරි හම්බ කරන්න, ව්‍යාපාරයට සම්පූර්ණ අවධානය යොමු කරන්න. එතන අර ගෙන මානසික ශක්තිය සම්පූර්ණයෙන්ම ආයෝජනය කරනවා ව්‍යාපාරේ. දහවලෙත් රාත්‍රියේ සැලසුම් කරනවා, ඒවා ක්‍රියාත්මක කරනවා, හිතන්නේත් ව්‍යාපාරයේ ගැන. ඒන් ව්‍යාපාරයේ සාර්ථක වෙනවා. භෞතික වශයෙන් කෙනෙක් ධනවත් වෙනවා. නමුත් මානසික වශයෙන් දුක්පත් වෙනවා. දැන් මේ තමා සාමාන්‍ය ජීවන ක්‍රමය, රටාව. මානසිකව පොහසුතුන්සේ උපන් බොහෝ දෙනෙක් භෞතික පොහසුතුන් බවට පත් වෙනවා ජීවිතේ. නමුත් මානසිකව දිලින්දන් බවට පත් වෙනවා. දැන් භෞතිකව අප පොහසත්ව නෙමෙයි ඉපදින්නේ. කිසිම මිනිස්සෙකුට උපදින්නට බැහැ භෞතික පොහසිතෙකු විදිහට. අපි දන්නවා අපි කොහොමද ඉපදුනේ. හරිම දුර්වල කෙනෙක් විදිහට. අපිට කිසි දෙයක් තනියම කරගන්න බෑ. ඉතින් එහෙම කෙනෙකුට කියන්න පුළුවන්ද පොහොසත් කෙනෙක් කියලා? භෞතික වශයෙන් අපි හැමදෙනාම දිලිඳුයි උපදිනකොට. හැබැයි මානසිකව පොහොසත්. ඒ මානසික පොහොසත්කම මනින්ට මිම්මකුත් නැහැ. මනුෂ්‍යත්වයේ මානසික වත් පොහොසත්කම මනින මිම්ම. ඒ මානසික වත්පොහසත්කම අපහුවමාරු කරනවා භෞතික සම්පත් වලට. අපි දෙනවා මානසික ධනය, දීලා මිලදී ගන්නේ භෞතික ධනය. මානසික වශයෙන් අප ක්‍රමයෙන් 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 දිලින්දන් බවට පත් වෙනවා. දිලින්දන් බවට පත් වෙලා එක්තරා අවධියකට එනවා මානසික වශයෙන් කිසි දෙයක් කරගන්න බැරි. අඩුම ගානේ තමන්ගේ මේ පහෝගිය ඊයේ දවසවත් මතක් කරගන්න හැකියාවක් නැති තැනකට එනවා. ගියාත්ම නෙමෙයි, දැන් මානසික වශයෙන් ඊටාම පොහසත් කෙනෙකුට සමහරට ආත්ම ගණන් සිහිපත් කරන්න පුළුවන් කියා අසා තිබෙනවා. ඒ ආත්ම ගණන් නෙමෙයි, ඊයේ දවසවත් මතක් කරගන්න, ඊයේ දවසේ හිටියද මොනවද කෑවේ බීවේ කළේ මොනවද, එය මතක් කරගන්නටත් බැරි තරමට මානසිකව දුර්වල දුබල දුප්පත් දිලින්දෙකු බවට අපපත් වෙනවා. නමුත් සියලුම උපකරණ තියෙනවා, වාහන තියෙනවා, ගෙවල් තිබෙනවා, වායු සමීකරණ යන්ත්‍ර, අතිවිශාල රූපවාහිනී, මුදල්, ගෙදර, සාක්කුවේ, බැංකුවල, භෞතික වශයෙන් මහා සිටුවරේ. නමුත් මානසික වශයෙන් කෙතරම් දුබල කෙනෙක්ද? දැන් එහෙමම ජීවත් වෙලා අපි මැරුණොත් කල්යාණ මිත්‍රවරණි, මැරෙන්නේ දිලින්දෙක්, ඉපදුනේ පොහසතෙක්, ඉපදුනේ මහා සිටුවරේ, මැරෙන්නේ සිඟන්නේ. ඊට වඩා අවාසනාවක් තවත් තියෙනවද? දිලින්දෙක් විදිහට මැරිලා පොහොසත් තැනක නම් උපදින්න බෑ. පොහොසතෙක් සේ මිය ගිය කෙනෙකුටයි නැවත පොහොසතෙක් සේ උපදින්නට පුළුවන්. ඒ තමා කර්මනියාය, ඒ තමා සබාදාමේ රීතිය. දැන් අපට තිබෙනවා තෝරා ගන්නට පාරවල් දෙකක්. සාමාන්‍ය කෙනෙකුට පාරවල් දෙකක් නැහැ, එකයි තියෙන්නේ. භෞතික වශයෙන් පොහසත් වෙන පාර විතරයි. මානසික වශයෙන් දුර්වල වෙනවා, දුක්පත් වෙනවා, භෞතික වශයෙන් පොහසත් වෙනවා. බලන්න, සාමාන්‍ය කෙනෙකුගේ සිතිවිලි හැම විටම උපදින්නේ භෞතික දේවල් සම්බන්ධයෙන්. මෙතෙක් කල් ලැබූ දේ, ලබා ගන්න බැරි වුණු දේ, ලැබිලා අහිමි වුණු දේ, මේ ගැනමයි සිතන්නේ. තමන්ට නොලැබී තව කෙනෙකුට ලැබුණු දේවල් ගැන ඉරිෂ්‍යාව, තව කෙනෙකුට ලබා ගන්නට ඉඩ නොදී තමන් ලබාගත් දේවල් පිළිබඳ අහංකාරය, මානය, මේ පමණයි. මින් එහා සිතිවිලි නෑ. දැන් මෙබඳු කෙනෙකුට කියනවා පෘථග්ජන කෙනෙක් කියා. පෘථග්ජන කෙනෙක් කියන්නේ සාමාන්‍ය රටාවට ජීවත් වෙන කෙනෙක්. පොදු රටාවට පෘථග්ජන, පොදු රටාවට, ගඟ ගලන දිසාවට පාවෙලා යන කෙනෙක්. මේ ලෝකෙ කිසි දෙයක් නැහැ මනස පොහසත් කරන. මොන විෂයේ ඉගෙන ගත්තත් මනස පොහසත් වෙන්නේ නැහැ. මොන විෂයකටවත් බැහැ මනස පොහසත් කරන්න. ආර්ථික විද්‍යාවට බැහැ. ආර්ථික විද්‍යාවට පුළුවන් ඔබව භෞතික වශයෙන් පොහසතෙක් කරන්න. නමුත් මානසික වශයෙන් පොහසතෙක් කරන්න බැහැ ආර්ථික විද්‍යාවට. වෙන කිසිම විෂයකටත් බැහැ. ඒ වගේම බුද්ධාගම ඉගෙන ගත්ත කියලාත් මානසික උපහසත් වෙන්නේ. ඔය කිසිම විභාගයකින් බුද්ධාගම සාමාර්ථ ලැබුවා කියා විශිෂ්ට සාමාර්ථ ලැබුවා කියා, ගෞරව සාමාර්ථ ලැබුවා කියා මානසික පොහසත් වෙන්නේ. මනස පොහසත් කරන්නේ භවනාවයි එපමණයි. භවනාවට පමණයි පිළිවන් මනස ශක්තිමත් කරන්න. සාමාන්‍ය මනසකින්ම ජීවත් වෙනවද? ක්‍රමයෙන් 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 වැටෙන වැහැරෙන වියපත් වෙන මනසකින් නැතිනම් ක්‍රමයෙන් 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 දියුණු වෙන මනසකට යනවද? සාමාන්‍ය මනසකින් විශිෂ්ට මනසකට. අන්නේ කලාවටයි භවනාව කියන්නේ. අප භවනා කළ යුත්තේ ඒ සඳහායි. භවනාව මනස සංවර්ධනය කරනවා. ඒ මුදල් වලට කරන්න බෑ. කිසිම මුදලකට බෑ මනස සංවර්ධනය කරන්න. කිසිම මුදලකට බෑ නොහඬන සිතක් හදන්න. හඬන කෙනෙකුට කියන්න බෑ ඊටාම සුළු දෙයකට පවා සැලෙන සිතක් ඇති කෙනෙකුට බෑ ලක්ෂයක් කෝටියක් දීලා හරි නොසැලෙන සිතක් හදාගන්න. මක්නිසාද? නොසැලෙන සිත යනු මිලදී ගත හැකි දෙයක් නොවේයි. එය මිලදී ගන්නට බැරි, එය විකුණන්නට තිබෙන දෙයක් නොවන නිසා. විකිණිය නොහැකි, එමෙන්ම මිලදී ගත නොහැකි, නමුත් කෙනෙකුට උපදවා ගත හැකි දෙයකුයි නොසැලෙන සිතක්. අන්න නොසැලෙන සිතකට අභ්‍යාසයයි භවනාව කියන්නේ. භාවිත සිත, අභාවිත සිත මේ වචන දෙක අප නිතර අහලා තිබෙනවා. අභාවිත සිත හරියට සෙවිලි නොකල වහලක් වගේ ලස්සනට ගයක් හදන්න පුළුවන් කෙනෙකුට. හොඳ පොලොවක් හොයාගෙන, පිහිටි පොලොවක්, ලස්සන පලාතක්, හැම දෙයකටම අතේදුර, විදුලිය, ජල පහසුකම්, හොඳ වාතාශ්‍රමයේ සියලුම පහසුකම් තිබෙන හොඳ තැනක් ගිලා නොබසින පොලොවක බොහොම ශක්තිමත් ගයක් හදන්න පුළුවන්. ඉතාම වටිනා අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් ආනයනය කළ විශිෂ්ට ශ්‍රේණිය අමුද්‍රව්‍ය හොඳම වහලක් ගහගන්නත් පුළුවන්. දැන් සියල්ල සම්පූර්ණයි මේ ගේ ඇතුළේ ඉන්නවා ආඩම්බරයෙන්. නමුත් මේ වහල හරියට සෙවිලි කරලා නැත්නම්, සිදුරු තිබෙනවා නම් තෙමෙනවා වහිනකොට. නමුත් වැස්සේ නැත්නම් ගේ හැදූ දවසේ සිට මාසයක්, මාස 3-4ක් නැතිනම් ඒ අවුරුද්දෙම වැස්සේ නැත්නම් තෙමෙන්නේ නැහැ. දන්නේත් නැහැ වහලේ සිදුරු තිබෙන බව. අංග සම්පූර්ණ වහලයක් ඇතුළේ ඉන්නේ කියලා සතුටින් ඉන්නවා. හැබැයි කවදා හරි දවසක වැස්සොත් අන්න එදාට තෙමෙනවා. ඒ වහින්නේ කවදද කියලා කවුරුවත් දන්නේ නැහැ. සමහරට ගේ හදලා පදිංචිුණු දවසේම වහින්නත් පුළුවන්, පහුවදාට වහින්නත් පුළුවන්, ලබන සතියේ වහින්නත් පුළුවන්, ඊළඟ මාසේ වහින්නත් පුළුවන්. කවදාරි වහිනවා. වහිනතෙක් තෙමෙන්නේ නැහැ. වහිනතෙක් සතුටින් ඉන්න පුළුවන් වියදම් කළ මුදල ගැන අභිමානයකින්. කොයි මොහොතේ හරි වහිනවද ඒ මොහොතේ තෙමෙනවා. ඒ තෙමෙන්නේ කොතනද අපිට සැලසුම් කරන්න බෑ. සමහරට නිදන ඇඳ තෙමෙන්න පුළුවන්, කුස්සිය තෙමෙන්න පුළුවන්, සාලෙ තෙමෙන්න පුළුවන්. එවිට අප හිතනවා වැරද්ද වැස්සේ මේ වහින නිසායි තෙමෙන්නේ. වැරද්ද වැස්සේ නෙමේ, හරියට වහලිස්ස විලි කරගෙන නෑ. මනාව සෙවිලි නොකල වහලක් වැස්සට යම්සේ තෙමෙනවද, එසේම භාවිතා නොකල සිතක්, අභාවිත සිතක්, භාවනා නොකල සිතක් කෙලෙස් වැස්සට තෙමෙනවා. රාගයට තෙමෙනවා, ද්වේෂයට තෙමෙනවා, මානයට සහ ඊර්ෂ්‍යාවට තෙමෙනවා. මේ වැහි වහිනකොට එයින් දියබත් වෙලා හෙම්බත් වෙලා යනවා. හැබැයි එහෙම සිදුවීමක් වෙනතුරු හොඳයි, වහිනතුරු තෙමෙන්නේ. කොයි මොහොතේ කොහෙන් අභියෝගයක් ජීවිතේට එයිද කියා අප කාටවත් කියන්න බෑ. මොන දිසාවෙන් කවුරු හරහා අපේ ඇහැට ඇඟිල්ලෙන් අනීද, කවුරු අපේ හිත පාරයිද, තුවාල කරයිද, කාටවත් කියන්න බෑ. හැම දෙයකම අනාවැකි කියන්න පුළුවන්. හැම දෙයකම අනාවැකි කිව හැකි ගුප්ත ශාස්ත්‍ර තිබෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය, හස්තරේඛා ශාස්ත්‍රය, නිමිති බැලීම, අංජනං, ඊට වඩා විද්‍යාත්මක ක්‍රමවේද තිබෙනවා අනාවැකි කියන්නේ. හැම දෙයකම මැරෙන දවසත් කියන්න පුළුවන් විද්‍යාවට, වහින දවසත් කියන්න පුළුවන්, පායන දවස් කියන්න පුළුවන්. නමුත් මනස ගැන නම් අනාවැකි කියන්න පුළුවන්. ගුප්ත ශාස්ත්‍රයකුත් නැහැ, විද්‍යාත්මක ශාස්ත්‍රයකුත් නැහැ. මනස පිළිබඳ, මනසට එන විට සියලුම ගුප්ත ශාස්ත්‍ර සහ විද්‍යාවන් පවතින්නේ මහා අවිද්‍යාවක. එම නිසායි දහම කියන්නේ මේ සියල් අවිද්‍යාවන් කියා. මනස ගැන දන්නා කෙනෙකුට පමණයි විද්‍යාව ගැන කතා කරන්න පුළුවන්. ඒ ආශ්‍රිතව මනස ගැන දන්නේ නැත්නම් ඉන්නේ ලොකු අවිද්‍යාවක, ලොකු අන්ධකාරයක. එතන මේ අන්ධකාරයේ ජීවත් වෙන කෙනාට කළ හැකි පහසුම දේ තමා නිදා ගැනීම. කිසි ප්‍රශ්නයක් නැහැ. කලුවරේ නිදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කෙනෙකුට වැඩ කටයුතු කරන්න වෙනවා නම් කන්න බොන්න, අඳින්න, සෝදන්න, උයන්න, පිහන්න සහ ඇවිදින්න අන්න එළිය ඕනේ, ආලෝකය අවශ්‍යයි. එළියක් නැතුව කලුවරේ මේ සියලුම වැඩ කරන්න ගියොත් මොකද වෙන්නේ? අනතුරු. හිතන්න කලුවරේ තේකක් හැදුවා කියලා. අනුමානෙට හදන්න වෙන්නේ මේ සීනි වෙන්න ඕනේ, මේ තේකොළ වෙන්න ඕනේ, මේ පිටි වෙන්න ඕනේ. අනුමානෙට මේ තේ හැඳ වෙන්න ඕනේ. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. කලුවරේ වෑංජනයක් උයන්න පුළුවන්. තිත්ත කලුවරේ කොපමණ ලුණු වැටුණාද, තුන පහද මේ දාන්නේ, මිරිස්ද දැම්මේ, කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි උයන්ඩ වෙලා තියෙන අනුමානෙට කලුවරේ වරදින්න තියෙන ඉඩ වැඩි, අසාර්ථක වීම වැඩි, අනතුරු වැඩි, දුක වැඩි. කල්‍යාණ මිත්‍රවරුනි, අපි ජීවත් වෙන්නේ බාහිර වශයෙන් විද්‍යාත්මක ලෝකයක සියලුම ගුප්ත ශාස්ත්‍ර සහ තාක්ෂණයත් එක්ක. නමුත් මානසික වශයෙන් අන්ධකාරයක, අවිද්‍යාවේ. එම නිසා බාහිර වශයෙන් කොපමණ සාර්ථක වුණත් මානසික වශයෙන් ඉන්නේ අසාර්ථක මිනිස්සු. ඒ මානසික වශයෙන් සිටින අසාර්ථක මිනිස්සයා අර බාහිර වශයෙන් සිටින සාර්ථක මනුස්සයාගේ කකුලෙන් අදිනවා. අත දෙන්නේ අත දීම වෙනුවට කරන්නේ පිටුපසින් අදිනවා. වටනෝ අපි වැටුණු හැම විටම වැටිලා තියෙන්නේ අපේම මානසික දුර්වලතාවයක් නිසා. විභාගයකින් වැටුණද, තරගයකින් වැටුණද, ලෙඩ රෝගයකින් වැටුණද, විවාහයෙන් වැටුණද, මේ ඕනෑම වැටීමකින් වැටුණද, ඒ වැටුනේ අපේ මානසික දුර්වලතාවයක් නිසා. තව සාධකෙහි තිබෙන්නේ නැති. නමුත් ඒ සියලුම සාධක ජයගන්න පුළුවන් ශක්තිමත් මනසක් තිබ්බනම්. ඊට මේ මනස කුමක්ද කරන්නේ? මේ මානසික වශයෙන් අසාර්ථකුණු පුද්ගලයා කරන්නේ කුමක්ද? අර භෞතික වශයෙන් සාර්ථක වෙන්න ජයග්‍රහණී දිනුම් කණුව කරා දුවන කෙනාගේ කකුලෙන් අදිනෝ. මේ අපේම ඇතුලේ ඉන්න කෙනා එළියේ ඉන්න කෙනාට දිනන්න දෙන්නේ නැහැ. කිසිම දෙයකින් දිනන්න දෙන්නේ නැහැ. වටනවා. මානසිකව වැටිලා භෞතික වශයෙන් දිනූ කෙනෙක් නැහැ. භෞතික වශයෙන් ජයග්‍රහණ ලබන්නට නම් මුලින්ම මනස දිනා ගන්නට ඕනේ. එය තමා දුෂ්කරම දේ. මනස දිනා ගැනීම, ඕනම දෙයක් දිනා ගැනීම ලේසි නෑ. කිසිම දෙයක්. ඒ ගැන හොඳ අත්දැකීම් මේ පින්නතුන්ට ඇති පදමට තිබෙනවා. යම් පාසලකට දරුවෙක් දාන්න පාසලක් දිනා ගැනීම ලේසි නෑ. ශිෂ්‍යත්වයේ දිනා ගැනීම ලේසි නෑ. වෙන තරඟ දිනා ගැනීම ලේසි නෑ. සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ සහිතව දිනා ගැනීම, උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාලයට ඇතුල් විය හැකි මට්ටමට ඉසෙට් කෝ සහිතව දිනා ගැනීම, එකක්වත් ලේසි නෑ. අනිත් අයව දිනා ගැනීම කොහොමත් ලේසි නෑ. ආශ්‍රය කරන අයව දිනා ගැනීම, ඒ හැම දිනාවම දිනාගත්තත් දුෂ්කරම දේ තමා තමන්ගේම මනස දිනා ගැනීම. අනිත්‍යව නම්ම ගන්න පුළුවන් විවිධ උපක්‍රම පාවිච්චි කර. අල්ලස් දීලා පුළුවන්, hina වෙලා පුළුවන්, උදව් කරලා පුළුවන්, බය කරලා, තර්ජනය කරලා, දඬුවම් දීලා අනිත්‍යව දිනා ගන්න පුළුවන්. මුළු ලෝකයක්ම දිනා ගන්න පුළුවන් උපක්‍රමශීලී වුණොත්. නමුත් කිසිම උපක්‍රමයකින් මනස දිනන්න බෑ. මනස අල්ලස් ගන්නෑ. බොරුවට hina වෙලා මනසක් දිනා ගන්න බෑ. දඬුවම් දීලා කොහොමත් හිතක් දිනා ගන්න බෑ. බොරු පොරොන්දු දීලා බෑ. මනස දිනා ගන්නට නම් අපි අවංක වෙන්න ඕනේ. අවංක නොවි අනිත්‍යව තාවකාලික වශයෙන් කෙටි කාලයකට දිනා ගන්න පුළුවන්. නමුත් එක මොහොතකටවත් තමන්ගේ හිත දිනා ගන්න බැහැ වංක වෙලා වංචාවෙන්. මනස දිනා ගන්නට නම් පළවෙනි සුදුසුකම තමා අවංක වීම. කෙලින් වැඩ කරන්න. හිතත් එක්ක කරන ගනුදෙනුව කෙලින් ගනුදෙනුවක් බවට පත් කරන්න. වහන්න එපා. හංගන්න එපා. තමන්ට තමන්ව අභිරහසක් බවට පත් කරගන්න එපා. තමන්ට විවෘත වෙන්න. තමන්ට විවෘත වුණු කෙනෙකුට පමණයි භවනා කරන්න පුළුවන්. මම හොඳ කෙනෙක්, මම සිල්වත් කෙනෙක්, මම හොඳට ධර්මයේ දන්න කෙනෙක්, කාටවත් වැරැද්දක් නොකරන කෙනෙක්. දැන් මේ වගේ ලස්සන පදක්කම් අපිට ගහගන්න පුළුවන්. අවුරුදු 15ක් භාවනා කරලා තියෙනවා, මේ අභ්‍යාස කරලා තියෙනවා, මේ තැන්වල ඉන්නේ. දැන් මෙබඳු තනතුරු අපිටම හදාගන්නත් පුළුවන්, අනිත් අය ලියලා දෙන ඒවා ඉල්ලගන්නත් පුළුවන්, ලෝකෙම ඒවට රවට්ටන්නත් පුළුවන්. නමුත් හිතට එන විට හිතට ඕවා වැදගත් නෑ. හිතට වැදගත් නෑ. හිත අපෙන් අහන්නේ අර දේ දන්නවද, මේ දේ දන්නවද, සත්සතිය දන්නවද, අර ස්ථාන ගැන දන්නවද, මේ තැන ගැන දන්නවද, අහවල් කෙනාගේ තාත්තා කවුද, පුතාගේ නම මොකද්ද? දැන් මේවා හිතට වැදගත් නෑ. ඒ අනම්මනම් වැඩක් නෑ හිතට. ඒ සියල්ල දැනගෙනත් හිත දුක් විඳිනවා. හිතට අපි පරදිනවා. දිනන්න පුළුවන්. තව 100ක් 1000ක් එක්ක විභාගයකට ලියන දිනන්න පුළුවන්. මුළු දිස්ත්‍රික්කෙම පළවෙනියා වෙන්න පුළුවන්. පළාතෙන්ම පළවෙනියා වෙන්න පුළුවන්. සමස්ත ලංකාවත් පළවෙනියා වෙන්න පුළුවන්. ඊටත් එහා ගෝලීය මට්ටමේ විභාග තියෙනවා නම් ඒ වගේනොත් දිනන්න පුළුවන්. නමුත් හිතක් එහෙම දිනා ගන්න බෑ. පොතකින් බෑ හිතක් දිනන්න. පොතකට බෑ හිතක් ජය ගන්න. එනිසා හිතට පොත් දාන්න යන්න එපා. හිතට පොත් දාන කෙනාටම පොත් වැටෙනවා. ඒ ටික ඔක්කොම පැත්තකින් තියන්න. ඇත්ත මොකද්ද අපි දන්නේ නැහැ. අපි මොනවද දන්නේ? දැන් මේ කාරණේ අහන්න කවුරුවත් කැමති නැතුව ඇති. මේ වහන්න නෙමෙයි ආවේ කියලා හිතනවා ඇති. සමහර මීට වැඩිය හොඳ සහතිකයක් දෙනවා නම් කැමති වෙයි. නමුත් ඇත්ත මොකද්ද අපි දන්නේ නැහැ. ඒ තමයි ඇත්තම ඇත්ත. දන්නවනම් අපි දුක් විඳින්නේ. මේ දන්නවා දන්නේ නැහැ කියන දේ ඥාන අඥාන. මේ දෙක දහමේ විස්තර කරන්නේ හරිම සරල විදිහට. දන්නවා දන්නේ නැහැ. එතනදී ඔය අද දහම් දැනුම පොත්පත්වල තියෙන ඒවා එකක්වත් කියවෙන්නේ නැහැ. එකම එක කාරණයක් කියන්නේ දුක දන්නවද දුක දන්නේ නැද්ද. දුක්ඛේ ඥානං දුක්ඛේ අඥානං. දුක දන්නවද දුක දන්නේ නැද්ද. දුක කියන්නේ කුමක්ද කියලා දන්නවද? අපි හැමෝටම හිතෙනවා අපි දන්නවා අපි කොච්චර දුක් විඳිනවද. අපි හෙම්බිරිස්සාව දන්නවද? දුක පැත්තකින් තියන්නේ. ඔව් අපි දන්නවා. අපිට හිතේ අපි දන්නවා නෑ. අපි හෙම්බිරිස්සාව නිසා විඳිනවා. එච්චරයි. අපි හෙම්බිරිස්සාව ගැන දන්නේ නෑ. හෙම්බිරිස්සාව ගැන දන්නවා කියනවා නම් කවුරු හරි එයා හෙම්බිරිස්සාව ඒ සියලුම රෝග ලක්ෂණ අඳුනා ගන්නට ඕනේ. හෙම්බිරිස්සාව හැදෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න ඕනේ. හෙම්බිරිස්සාව හොඳ කරන්න පුළුවන් දෙයක් බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. කොහොමද හෙම්බිරිස්සාව හොඳ කරන්නේ? ඒ ප්‍රතිකාරය දන්න ඕනේ. මේ කාරණා හතර දන්න කෙනෙකුට විතරයි කියන්න පුළුවන් තමන් සම්ප්‍රතිශ්‍යාව ගැන දන්නවා කියලා. හරියට අනුමානෙට නෙමෙයි. 100%ක්ම නිවැරදිව. එහෙම හෙම්බිරිස්සාවක් අපිට ජීවිතේ වැඩියෙන්ම හැදෙන ලෙඩේ හෙම්බිරිස්සාවනේ. එතකොට ඒ හැදෙන ලෙඩේ අවුරුද්දට එකපාරක්ද නැ දෙපාරක්ද නැ සමහරට දිනපතා. එහෙම හැදෙන හෙම්බිරිස්සාවක් ගැනවත් දන්නේ නැති අපි කොහොමද කියන්නේ සසර දුක ගැන දන්නවා කියා? මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සසර දුක දැනගන්න නම් ලොකු දුකක් විඳින්න ඕනේ. මේ විඳ දුක් මදි. දුක පිළිබඳ අවබෝධය ලැබෙන්නේ දුක් විඳින ප්‍රමාණයට නෙමෙයි. දුක් විඳින වාර ගණනටත් නෙවෙයි. දුක් විඳිනවා විඳිනවා විඳිනවා, අඬනවා, වැළපෙනවා, කනගාටු වෙනවා, ආයෙත් හිනා වෙනවා. දැන් මේ රටාවනේ අපි යන්නේ. අඬන, හිනා වෙන ඔන්චිල්ලාව තමයි අපි පදින්නේ. හිනා වෙන පැත්තට පැදගෙන යන ඔන්චිල්ලාව අඬන පැත්තට පදින්නේ නැතුවම එනවා. කවුරුවත් අඬන පැත්තට මේ ජීවිත තොටිල්ල පද්දවන්නේ. අඬන වැළපෙන දිසාවට ජීවිත ඔන්චිල්ලාව කවුරුවත් පදින්නේ. පදින්නෙම හිනා වෙන, සතුටු වෙන, සැප විඳින ඒ සොම්නස්සේ අන්තයට. වීරියෙන් පැදගෙන යන ඔන්චිල්ලාව කිසිම වීරියකින් තොරව ඒ පැදගෙන ගිය කෙනත් සමගම එනවා දුක් විඳින පැත්තට. දුකේදී හඬමින්, සැපේදී සිනාසෙමින්, ඊළඟ දුකේදී නැවතත් හඬමින් අපි මේ ජීවිත තොටිල්ල පද්දවනවා මිසක් සොයා බලන්නේ දුක කියන්නේ කුමක්ද කියා. අපි හැම විටම කරන්නේ පලා යෑමක්, දුකෙන් පලා යෑමක්. තිත්ත වහන්න මී පැණි තවරනවා. හැම විටම අපි කරන්නේ ජීවිත එහෙමයි. තිත්ත කෑමකට පැණි රහක් දානවා. තිත්ත වහනවා පැණි රහින්. දුක වහන්ට බලනවා සැපෙන්. පලා යන කෙනාට නැහැ අවබෝධයක්. පලා යන්න පුළුවන්, පලා යන්න බැරි නෑ. අවශ්‍ය තරම් පලා යන ක්‍රම තිබෙනවා. මේ ලෝකය හරියට මහා සැනකෙළියක් වගේ, කානිවල් එකක්. සැනකෙළියක් ඇතුළට ගිහාම අරුම පුදුම ලෝකයක් තිබෙන්නේ. මොනව තෝරගන්නද, මොනව බලන්නද, මොනව කණ්ඩද, මොනව අහන්නද, මොන සෙල්ලම කරන්නද හිතාගන්න බෑ. එපමණටම තේරීම්. විනෝදයෙන් විනෝදයට යන්න පුළුවන්. එක විනෝදයකින් ඊළඟ විනෝදයට, ඒ විනෝදයෙන් තවත් විනෝදයකට, රෑ එළිවෙනතුරු. අතේ මුදල් නැතිවෙනතුරු. හැබැයි ඒ සැනකෙළියෙන් එළියට ආවහම අර කිසිවක් නැහැ. සැනකෙළියක් යනු හොඳ පලායෑමක්. දුකට මුහුණ දෙන්න. මුහුණ දෙන්න කියන්නේ දුක හොයාගෙන යෑමක් නෙමෙයි. දුක හොයාගෙන යන්න එපා. ඒ දුක හොයාගෙන යන ක්‍රමය බුදුදහම ප්‍රතික්ෂේප කළා. පලා යන ක්‍රමයක් ප්‍රතික්ෂේප කළා. මේ දෙකම අන්ත දෙකක්. දුකෙන් පලා යෑමයි, දුක සොයාගෙන යෑමයි. ඉතාම පහසුයි මේ අන්ත දෙකෙන් එකකට වැටෙන එක. මොකද සාමාන්‍ය සිතක් දන්නේ මේ අන්ත දෙක පමණයි. පලා යන අන්තයයි දුක වෙතට යන අන්තයයි පමණයි. වැඩි දෙනෙක් ඉන්නේ පලා යන අන්තේ. දැන් ඒ අන්තයට තමයි ධර්මයේ නම දීලා තියෙන්නේ. කාමේසු කාම සුඛල්ලි කානු යෝගෝ. ඒ කානිවල් එක ඇතුළෙම ගිලිලා ඉන්නවා. පහවදත් ඒ කානිවල්, ඊටත් පහවදත් ඒ කානිවල්. ජීවිතේම කානිවල් එකක් කරගෙන ඉන්න පුළුවන් කාලයක්. දැන් එහෙම ජීවත් වෙන ජීවත් වීමකට තමා කාමේසු කාම සුඛල්ලිකානු යෝගේ කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද වරද? සල්ලි තියෙන කල් විතරයි ඒ කානිවල් එක ඇතුලේ ඉඳ දෙන්නේ. ලෙඩෙකුට බෑ කානිවල් එකක් ඇතුලේ විනෝද වෙන්න. ලෙඩෙකුට බෑ, කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ඇවිද ගන්න බැරි කෙනෙකුට මොන කානිවල්? තමන් කැමති කෑම කන්න බැරි ලෙඩක් හැදුනට පස්සේ මොන රස බොජුන්ද? වැඩි දෙනෙක් මේ පලා යන අන්තේ කානිවල් සැනකෙළිය ඇතුළේ ජීවත් වෙනවා. සැනකෙළියෙන් සැනකෙළියට යනවා. මේ එක සැනකෙළියකින් තව සැනකෙළියකට යන්නේ අතර දුකයි. දුවනවා ඊළඟ සැනකෙළියට. ජීවිතයේ සැනකෙළියක් කියා සිතාගෙන සැනකෙළියෙන් සැනකෙළියට දුවමින් සැනකෙළි තුල ගිලී ඇලී ගැලී ජීවත් වීමට කියනවා කාම සුඛල්ලිකානු යෝගය. එයින් දුක ඉවර වෙන්නේ නැහැ. දුක් නොවිඳින කෙනෙකුව හදන්න බෑ කිසිම කානිවල් එකකට. සැනකෙළියකට පුළුවන් සතුටින් ඉන්න කෙනෙක්ව හදන්න. ඒ මොහොතේ හිනාවෙන, කෑ ගහන, උඩපනින කෙනෙක්ව හදන්න පුළුවන්. නටන, දඟලන කෙනෙක්ව හදන්න පුළුවන්. නමුත් දුක් නොවිඳින කෙනෙකුව හදන්න බෑ කිසිම සැනකෙළියකට. එම නිසා සැනකෙළි ජීවිතයේ හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ. ඒක බොහොම ලාමකයි. ගැඹුරක් නැහැ. හරයක් නැහැ. නොදියුණු මිනිසුන් කරන දෙයක් ගම්මෝ. අන්න පෝතුච්චනිකෝ වැඩි දෙනෙක් කරන ක්‍රමය. සාමාන්‍ය ජනයාගේ පිළිවෙත. අනරියෝ විශිෂ්ට මිනිසුන්ගේ ක්‍රමවේදය නෙමෙයි. අනත්ථ සංහිතෝ. එයින් කිසිම වැඩක් වෙන්නේ අවඩක් මිස, යහපතක් වෙන්නේ හානියක් මිස, දියුණුවක් වෙන්නේ විනාශයක් මිස. එතනින් ඊළඟ අන්තයට යන්න පුළුවන්. අර දුක වෙතට දුවන අන්තයට දුකම හොයාගෙන යනවා. දැන් ඉස්සල සැප හොයාගෙන ගියේ, සැප ලැබුණා, නමුත් රැඳුනේ නැහැ. දැන් දුක හොයාගෙන යනවා. මේ දුකම හොයාගෙන ගිහිල්ලා දුකත් එක්ක හැප්පිලා ගහගෙන පුළුවන් දුක ජයගන්න කියලා. විහිං දුක් විඳිනවා. විහිං දුක් විඳීම ආඩම්බරයට හේතුවක් විදියට හිතනවා. එහෙමයි ඉන්නවා. විශේෂයෙන් යෝගීන් අතර ඉන්නවා, භවනානු යෝගීන් අතර දුක් විඳීම ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ. ලොකු මමත්වයකින් කතා කරන්නේ දුක් විඳින එක ගැන. ඒ තමන් විඳින දුක, තමන් හිතාමතාම තමන්ට දෙන දුක, නොවිඳින අනිත් අය ගැන බොහොම පහත් කරලා කතා කරන්නේ. තමන්ව උසස් කරලා අනිත් අය පහත් කරලා. අත්තුක්කංසන පරවම්බන. දේට දහමේ දෙන නම තමයි අත්ත කිලමතහනු යෝගෝ. තමන්වම ක්ලාන්ත කරවන ක්‍රමය. ප්‍රබෝධයට පත් කරන ක්‍රමය නෙමේ, තමන්වම ක්ලාන්ත කරන ක්‍රමය. ඒ ජීවන රටාවට දහමේ කියනවා අනරියෝ අනත්ථ සංහිතෝ. ඒකත් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පිළිවෙත නෙවෙයි. එහෙම දුක විහිං විඳ කියලා ලැබෙන පළක් නෑ. ජයගන්ට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා මේ අන්ත දෙකට නොගිය තථාගතයන් වහන්සේ මැදුම් පිළිවෙත සොයාගත්ත ප්‍රත්‍යක්ෂ කළගත්ත ඒතේතේ භික්කවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේනාභි සම්බුද්ධ. දැන් කෙනෙකුට හිතෙන්න බල ඔය අන්ත දෙකට ගියානේ නෑ අන්ත දෙකට ගියේ තථාගතයන් වහන්සේ නෙමෙයි සිද්ධාර්ථ කුමාරයයි සිද්ධාර්ථ තාපසතුමයි. සිද්ධාර්ථ කුමාරයා අර සැනකෙළි අන්තයට ගියා. සිද්ධාර්ථ තාපසතුමා තමන්වම ක්ලාන්ත කරන අන්තයට ගියා. තර මේ අන්ත දෙකට ගියේ දෙන්නෙක් එක්කෙනෙක් නෙමේ. සිද්ධාර්ථ කුමාරයා අත්තකිලමතාන යෝගයට ගියෙත් නෑ. සිද්ධාර්ථ තාපසතුමා කාමසුකල්ලිකාන යෝගයට ගියෙත් නෑ. පැහැදිලිව තේරුම් ගන්න මේ දෙන්න දෙන්නෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ ඒ දෙන්නම නෙමේ වෙනමම පුද්ගලෙ. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම ගියේ නෑ. ඒ නිසා කියනවා මේ අන්ත දෙකට නොගිය තථාගතයන් වහන්සේ මැදුම් පිළිවෙත තමා තුළින්ම හොයාගත්ත. වෙන කොහින්වත් නෙමෙයි, පොතකින් නෙමෙයි, පුස්කොළ පොතකින් නෙමෙයි, සෙල්ලිපියකින් නෙමෙයි. කවුරුවත් දෙවි කෙනෙක් ඇවිල්ලා කනට රහසේ පණිවිඩයක් දුන්නේ නැහැ. පණිවිඩකාරයෙක් ඇවිත් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මීට කලින් නොඇසු නොකියු නොතිබු විෂයක්. මේක අලුත්ම විෂයක්. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසු නොකියු නොතිබු විෂයක් සම්බන්ධයෙන් චක්ඛුං උදපාදී පේන්න පටන් ගත්තා. දැකීමක් ඇති වුණා, නුවණක් පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකය ඇති වුණා. විද්‍යාව ගැන කවුරු කතා කළත් විද්‍යාව පහළ වුණා කියලා මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට අනාවරණය කළේ අපේ තථාගතයන් වහන්සේ. කල්‍යාණ මිත්‍රවරුනි, දුක තේරුම් ගන්න, විඳින දුක තේරුම් ගන්න. දුක යනු පලා යා යුතු දෙයක් හෝ විඳිය යුතු දෙයක් නොවේ, වටහා ගත යුතු දෙයක්, දැකිය යුතු දෙයක්, දැනගත යුතු දෙයක් සහ අවබෝධ කරගත යුතු දෙයක්. එයට කොපමණ ලොකු දුකක් ඕනෙද, කොපමණ දුක් විඳින්න ඕනෙද, එහෙම නීතියක් නැහැ. එක මොහොතක විඳින දුක ඇති සංසාර දුකම තේරුම් ගන්න. අවුරුදු ගණන් දුක් විඳත් දුක තේරුම් ගන්න නැතුව ඉන්නත් පුළුවන්. දුක හදන්නේ නොදන්නා මනස. දැන් මනස තමයි අපිට හම්බ කරලා දෙන්නේ. මනස අප විභාග වලින් සමත් කරලා දෙන්නේ මනස. හොඳ රැකියා හොයලා දෙන්නේ මනස. ඒ රැකියා වලින් අපි උසස් වීම වලටපත් කරන්නේ මනස. හොඳ සහකරුවන් සහකාරියන් හොයලා දෙන්නේ මනස. මේ සියල්ල කරන්නේ මනස. දරුවන් හොඳට හදන්නේ මනස. ඇත්ත, මේ සියල්ලම අපට කරලා දෙන්නේ මනස. ඒ සියල්ල කර දෙමින් මනස අපිට දුකත් හදලා දෙනවා. වෙන කවුරුවත් නෙමේ දුක හදන්නේ. අපි දුක් විඳින හැම විටම අනිත් අයට දොස් කියනවා. ළඟ ඉන්න අයට, ඈතින් ඉන්න අයට, අපේම අතීතයට, කර්මයට, දෙවියන්ට, අහසට, පොළවට. ඇත්තම ඇත්ත මොකද්ද? හැම දුකක්ම අපිට හදලා දෙන්නේ මනසයි හැබැයි මනසේ දුක හදන්නේ දුකක් හදනවා කියලා දන්නේ නැතුව සැපක් හදනවා කියන විශ්වාසයෙන් තමයි හදන්නේ නමුත් අන්තිමට හැදිලා තියෙන්නේ දුක. තේ එකක් හදනවා කියලා හොඳ රහට තේ එකක් හදනවා කියලා අන්තිමට හදලා තියෙන්නේ ලුණු. සීනි කියලා දාලා තියෙන්නේ ලුණු. ඇයි කළුවරේ හැදුවේ? තිත්ත කළුවරේ, ඝන කළුවරේ. මේ නොදන්නා මනස, අවිද්‍යා අන්ධකාරයේ තිබෙන මනස දුක හදනවා. එයාට අවශ්‍ය නැහැ අපිව දුකටපත් කරන්න. අවශ්‍ය සැපට සැප දෙන්න. නමුත් සැප හදන්නේ කොහොමද කියලා ඒ මනස දන්නේ නැහැ. ඒතර දන්නේ නැති දෙයක් කෙනෙකුට කිව්වට කරන්න බෑ. ගස් නගින්න බැරි කෙනෙකුට අපි කිව්වට ගස් නගින්න කියලා එයාට ගස් නගින්න බෑ. බය කරන්න පුළුවන්, දඬුවම් දෙන්න පුළුවන්. ගහ නැග් ගහට නැග්ගේ නැත්තම් ගහනවා. නමුත් කොහොමද ගහට නගින්නේ දන්නේ නැත්තම්? පීනන්න බැරි කෙනෙකුට පීනන්න කිව්වට, ලක්ෂයක් දෙනවා කිව්වත් එයාට පීනන්න බෑ. ගිලෙයි වතුරට දැම්මොත්. සැප හදන්න බැරි මනසින් සැප ඉල්ලුවට වැඩක් නෑ. එය හරියට දහමේ උපමාවක් දෙනවා, වැලි මිරිකල වතුර ඉල්ලුවා වගේ. වැලි ටිකකින් කියනවා මං ඔබව මිරිකනවා, මට වතුර දෙන්න. දන්න වීරියෙන් දත් මිටි කාගෙන මිරිකුවත් වැලි අහුරක් කරගෙන එක වතුර බිඳුවක්වත් දෙන්නේ නැහැ. වැලි වලට බෑ වතුර දෙන්න. ඒ වගේ නොදන්නා සිතකට, නොවැඩුණු සිතකට, අභාවිත චිත්තයකට බැහැ සැප දෙන්න. විඳින්නේ දුකක් නම් දුකක් විඳින බව දැනගන්න, ඒ පිළිබඳ සිහිය ඇති කරගන්න. වර්තමාන විඳීම පිළිබඳ සිහිය ඇති කරගන්න. මේ මොහොතේ විඳීම පිළිබඳ, ඊයේ විඳ දුක නෙමෙයි, හෙට විඳින්න තියෙන දුක නෙමෙයි, ওই දෙකේ තමයි අපි හැමදාම හිටියේ. හැමදාම හීල්ලුවා ඊයේ විඳ දුකට, හැමදාම බය වුණා හෙට විඳින්න වෙයි කියලා හිතන දුකට. ඒ දෙක ඇත්ත නෙමෙයි. ඊයේ විඳ දුකත් ඇත්තක් නෙමෙයි. අදට හෙට විඳින්න වෙයි කියලා හිතන පතන දුකත් ඇත්තක් නෙමෙයි. අදට, අද විඳින දේට විවෘත වෙන්න. අද මේ මොහොතේ. ତେර මේ මොහොතේ ජීවත් වීමේ වටිනාකමයි. මේ මොහොතේ ජීවත් නොවන කෙනෙකුට ඥානයක් පහළ වෙන්නේ නැහැ. අවබෝධයක් ලැබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය පළවෙනි සුදුසුකම තමයි වර්තමානයේ ජීවත් වීම. මක් නිසාද? සත්‍යයේ anu මේ මොහොතේ පවතින දෙයක්, මේ මොහොතේ. අසත්‍ය තමයි අතීතයේ පැවතුනේත් අනාගතයේ පවතිනු ලබන්නේ. අසත්‍ය තමයි මේ කාල රේඛාවේ දිගටම යන්නේ. ඊයේ තිබුණා මතකයක්, හෙට තියෙයි බලාපොරොත්තුවක්. මේ මතක සහ බලාපොරොත්තු දෙකම සත්‍ය නෙමේ. සත්‍ය නම් වර්තමාන අත්දැකීමයි. ତେර වර්තමාන අත්දැකීම දැනගන්න නම් සිහියෙන් ඉන්න ඕනේ, මේ මොහොතේ ඉන්න ඕනේ. සත්‍යයේ ජීවමානයි වර්තමානයි. මේ මොහොතේ විඳින්නේ කුමක්ද දැනගන්න, කුමක් විඳත් විඳින දේ දැනගන්න, විඳින දේට සම්පූර්ණයෙන් විවෘත වෙන්න. ප්‍රතික්ෂේප කරන්න එපා විඳින දේ. නෑ මේ නෙමෙයි විඳින්න තියෙන්නේ, මේ තේක නෙමෙයි ඕනේ. මීට වැඩිය සීනි ආඩු, සීනි වැඩි කහට ආඩු, මීට වැඩිය රස්නේ වැඩි, නැත්තම් නිවුණු. නෑ විඳින අත්දැකීමට විවෘත වෙන්නේ සම්පූර්ණයෙන්ම, සම්පූර්ණයෙන්ම 100%. අනේ සියයට සියයක් විවෘත වීමේ හැකියාවටයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව භාගෙට නෙමෙයි, කාලෙට නෙමෙයි. අපි හැම විටම විවෘත වෙන්නේ භාගෙට. අර ලස්සන අර්ධයට අපි විවෘත වෙනවා, ලස්සන අර්ධය අපි වැළඳ ගන්නවා. ඕනෑම දෙයක තියෙන ලස්සන මිහිර රසය අපි බදා ගන්නවා. ඒ වගේම අමිහිර තිත්ත සහ අවලස්සන ප්‍රතික්ෂේප කරනවා. එතකොට භාගයක් වැළඳගෙන භාගයකට පයින් ගහන මනසට බැහැ සමස්තය අවබෝධ කරගන්න. සමස්තය අවබෝධ කරගන්නේ නැතිව දුක නැති කරන්නත් බැහැ. කල්‍යාණ මිත්‍රවරුනි, වර්තමාන වින්දනයට, වර්තමාන අත්දැකීමට පූර්ණ වශයෙන්ම විවෘත වෙන්න. උපේක්ෂාව. කුමක්ද විඳින්නේ කියා මනා වූ සිහියෙන් දැනගන්න. තමන් විඳින්නේ කුමක්ද? ඒ විඳින දෙයට කොහොමද මේ දුක්පත් මනස ප්‍රතික්‍රියා දක්වන්නේ? මනස දක්වන ප්‍රතික්‍රියා දැනගන්න සිහියෙන් කරන්නේ ඇයි? ඊළඟට ඒ ප්‍රතික්‍රියා අත්හරින්න. මනස කියනවා හොඳයි, මේ හොඳයි කියන සිතිවිල්ල අත්හරින්න. ඒ හොඳයි කියලා කියන්නේ මනස. ඒ ආහාරය නෙමෙයි කියන්නේ හොඳයි කියලා. ඒ රූපය නෙමෙයි කියන්නේ ලස්සනයි කියලා. මනසයි කියන්නේ. මනසට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඕනෑම අවලස්සන දෙයකට මනසට කියන්න පුළුවන් ලස්සනයි කියලා. එම නිසා ලස්සන කියන්නේ මානසික සංකල්පයක්. රහ කියන්නේත් මානසික සංකල්පයක්. පොදු සංකල්පයක් නෙමෙයි, පෞද්ගලික වූ මානසික සිතිවිල්ලක්. ඒ පෞද්ගලික මානසික පටු සිතිවිල්ලේ ජීවත් වෙන්න එපා. ඒ සිතිවිල්ල අත්හරින්න. එතකොට අත්හරින්න දෙයක් තියෙනවා මෙතන. කුමක්ද? අර විඳීම නෙමෙයි, ඒ විඳින දෙයට මනස දක්වන ප්‍රතික්‍රියාව දැනගෙන අත්හරින්න. හිත කිව්වා මේ රහයි කියලා, හිත කිව්වා රහ නෑ කියලා දැනගන්න. හිත කුමක්ද කියන්නේ දැනගන්න. ඒ දැනගන්න පුළුවන් සිහිය තිබ්බොත්. සිහිය නැත්තම් වෙන්නේ හිත කියු දේ ඇතුලේ අපි ජීවත් වෙනවා. රහයි රහයි රහයි, රහ නෑ රහ නෑ රහ නෑ. එපමණයි ඇත්ත. ඊයින් පිට ඇත්තක් අපිට තේරෙන්නේ. අපිට අපි පිළිගන්න එකම ඇත්ත අපේ මනස කියන ඇත්ත විතරයි. වෙන ඇත්තකට අපි විවෘත වෙන්නේ මනස හැමදෑම කළේ සත්‍යයයි කියමින් අසත්‍යයක අපව ජීවත් කළා. මනසත් රැවටිලා අපිවත් රැවට්ටුවා. රැවටෙන කෙනා විඳින්නේ දුකක්. ඕනෑම දෙයකට රැවටුනහම එයා විඳින්නේ දුකක්. ලස්සනට රැවටුණු කෙනා දුක් විඳිනවා, අවලස්සනට රැවටුණු කෙනා දුක් විඳිනවා. එමසා රැවටුණු කෙනෙකුට සැපක් විඳින්න බෑ. හැබෑවටම රැවටීමේ අවසාන ප්‍රතිඵලය කුමක්ද කියන කාරණය විස්තර කරනවා දහමේ. අවිද්‍යාවෙන් පටන් ගත්තාම, රැවටිලා පටන් ගත්තොත් ඉවර වෙන්න වෙන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්දස්ස සමුදයෝ හෝති. මහා දුක් ගොඩක් උපදවාගෙන තමයි නවතින්න වෙන්නේ. කලුවරේ මොන හරි වෙන්න පටන් ගත්තොත් රහ කෑමක් නම් ඉදෙනවා කියන එක බොරු. එනිසා පටන් ගන්න දකිමින්, පටන් ගන්න ආලෝකමත් කලුවරේ නෙමෙයි. දැන් අපි උපේක්ෂාව ගැන කතා කළා. උපේක්ෂාව කියන්නේ සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න. භාගයට කාලයට නෙමෙයි, භාගයක් බදාගෙන භාගයක් ප්‍රතික්ෂේප කරන්න එපා. සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න. බලන්න හිත දක්වන ප්‍රතික්‍රියා. හිත මොනවද මේ ගැන කියන්නේ? මේ අත්දකින දේ ගැන හිත කියන දෙයට විවෘත වෙන විවෘතලා. ඒ සිතිවිල්ල අත්හරින්න. ඒ සිතිවිල්ල අලවන්න එපා. අර අත්දැකීම ලස්සනයි කියන ලේබලේ අලවන්න එපා. ඒ ස්ටිකර් එක අලවන්න එපා. එතකොට පේන්නේ ලස්සනක්. ඒ පේන ලස්සන හැබැයි ලස්සන නෙමෙයි. අපි කවදාවත් හැබැයි ලස්සනක් දැකලා නැහැ. හැම විටම මනස මැවු કૃતિම ලස්සනක් තමයි අපි රස විඳින්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, සිහිය අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. තමන්ගෙම සිතිවිලි හඳුනාගෙන අත්හරින්න. උපේක්ෂාව අවශ්‍ය වෙන්නේ අත්දැකීමට පරිපූර්ණ වශයෙන්ම විවෘත වෙන්න. ඒකාග්‍රතාවය අවශ්‍ය වෙන්නේ ඒ අත්දැකීම පටන්ගෙන අත්දැකීමින් සිට අත්දැකීම ඉවර වෙනතුරු අත්දැකීමත් සමග ජීවත් වෙන්න. වෙන කොහෙවත් යන්නේ නැතුව. ඒ වෙන කොහෙවත් ගියොත් මේ සමස්ත අත්දැකීමම අපිට අවබෝධ කරගන්න බැහැ. පැහැදිලිව තේරුම් ගන්න මේ උපකරණ තුන අත්‍යවශ්‍යයි මේ ගමනට. මොනවද? සිහිය, උපේක්ෂාව සහ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව කියන්නේ ඔය පැය ගණන් හිතේ සිතිවිල්ලක් එන්න නොදී තියාගෙන සිටීම නෙමෙයි. වර්තමාන අත්දැකීම පටන්ගත්ත මොහොතේ සිට අත්දැකීමින් සිට ඉවර වෙනතුරු ඒ අත්දැකීමත් එක්ක සිහියෙන් ඉන්න පුළුවන් හැකියාව. සිහිය යනු ඒ වර්තමාන අත්දැකීමට හිත කියන කතන්දර දැනගෙන අත්හරින එක. උපේක්ෂාව කියන්නේ හිත මොනවා කිව්වත් ඕනි කිව්වත් එපා කිව්වත් ඒ හිත කියන දේ අහන්නේ නැතුව අත්දැකීම් අත්දකින්නේ කුමක්ද කියලා විවෘතව බලාගෙන ඉන්න එක. මේ උපකරණ තුන දියුණු කිරීමයි භාවනාවෙන් කරන්නේ. ඒතර භාවනාවෙන් දියුණු වෙන්නේ මෙන්න මේ ලක්ෂණ තුන. සිහිය, ඒකාග්‍රතාවය සහ උපේක්ෂාව. මේ ආධ්‍යාත්මික ලක්ෂණ ත්‍රිත්වය දිවුණු හිතකට පමණයි ඇත්ත දකින්න පුළුවන්. එබ නිසා තමා සමාහිතෝ හෝති යතහා භූතං ජානාති පස්සති. මේ සිහියෙන්, අවධානයෙන් සහ උපේක්ෂාවෙන් යුක්ත හිතකට පමණයි සිදුවෙන යමක් සිදුවෙන ආකාරයෙන් දැනගන්නත් පිළිවන් දකින්නත් පිළිවන්. යතහභූත. යතහභූත කියන්නේ යමක් සිදුවෙනවනම් හටගන්නවනම් ඒ සිදුවෙන ආකාරයෙන්. යම්සේ යමක් සිදුවෙනවද ඒ සිදුවෙන ආකාරයෙන්ම දැනගන්න පුළුවන්. එහෙම හිතක් හදන වහලයක් සිදුරු නෑ. සිහියෙන් යුක්ත, උපේක්ෂාවෙන් යුක්ත සහ ඒකාග්‍රතාවෙන් යුක්ත හිතක් කියන්නේ සිදුරු නැති වහලයක්. මොන වැස්ස වැස්සත්, මෝසම් වැස්සත්, සංවහන වැහි වැස්සත්, සුලිසුලං කුණාටු ඇවිත් බක්මහා කුණු ගහමින් වැස්සත් තෙමෙන්නේ නෑ. නොතෙමෙන සිදුරු නැති වහලයක්. පොහොසත් සිතක්. අන්න එබඳු පොහොසත් සිතක් හදාගන්න පුළුවන්නේ භාවනාවෙන්. එවිට බලන්න අර උපදිනකොට අපි ගෙනෑවනේ පොහොසත් මනසක්. ඒ පොහොසත් මනස අධි පොහොසත් මනසක් බවට පත් වෙනවා භාවනාවෙන්. එවිට භෞතික වශයෙන් පොහොසත්ද නැද්ද ඒ ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. භෞතික වශයෙන් පොහොසත් උනත් නැතත් දුකක් නෑ. සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් ඉන්නවා. මේ සියල්ල කරන්න පුළුවන්නේ මේ මොහොතේ වර්තමානයේ හිටියොත් පමණයි. එමණිසයි ආනාපාන සති භාවනාව ඊතරම්ම ප්‍රායෝගික වෙන්නේ වෙන කිසිඳු භාවනාවකට වඩා. ආනාපාන සති භාවනාව පුද්ගලයාව මෙතන මේ මොහොතේ තබනවා. මෙතන මේ මොහොතේ සිහියෙන් සහ අවධානයෙන් සිටින කෙනාට පමණයි වැටහෙන්නේ හුස්ම. හුස්ම වැටහෙන කෙනා ඉන්නේ මෙතන මේ මොහොතේ. අවබෝධ කරගන්න ආනාපාන සති භාවනාවේ වැදගත්කම. ආර්ය මාර්ගයේ යන්න මේ දෙක එකක් දෙකක් නෙමෙයි. ආනාපාන සති භාවනාව කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආනාපාන සති භාවනාව වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියන්නේ දුක තියෙන තැනකින් දුක නැති තැනකට යනවා කියන එක. ඒ පැහැදිලි චිත්‍රයත් එක්ක අපි ආනාපාන සති භාවනා වඩමු. ගිලම්පස විවේකයෙන් පසු හැම දිනාටම තෙරුවන් සරණයි.